SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලොවට අතවිත්ති විමසා බැලීම අපි ආරම්භ කරමු. ලොවට විශේෂාංග යටතේ මේ වෙනකොට ලෝකයේම වඩාත් වැඩිපුර අවධානයට ලක්වන සිදුවීම් හතර හෝ පහ පිළිබඳව තමයි අපි මේ විශේෂාංගයෙන් කෙටියෙන් හෝ ඔබට තොරතුරු යවත් කාලීන කරන්නේ. සුපුරුදු විදිහට මේ කාර්තාවයට දැන් සූදානමින් සිටින ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
දැන් මේ වෙනකොට මුළු මහත් ලෝකයේම අවධානයට ලක්වලා තියෙන ප්‍රමුඛතම කාරණය බවට පත්වලා තියෙන සිරියාව. සිරියාවේ ඇති කරගන්නට උත්සාහ කරන මේ සටන් විරාමය පිළිබඳව අපිට දැන් මේ පසුගිය දින කිහිපය තුළදී වාර්තා වුණා. ඇමරිකාව ප්‍රමුඛ යුද සංධානයත්, එතකොට සිරියාවේ රජයේ හමුදාවත්, රුසියාවත් ඒත් එක්කම සිරියාවේ ක්‍රියාත්මක කැරලි කණ්ඩායම් කිහිපයකුත් මේ සටන් විරාමයට එකඟතාව පළ කළා කියලා. මොනවද මේ වෙනකොට මේ සම්බන්ධයෙන් අලුතෙන් අපිට දැනගන්න තියෙන්නේ? අමල්
දිලක්ෂි, දැනට මේ සටන් විරාමය ක්‍රියාත්මක වුණාට මේ සටන් විරාමය පාවිච්චි කරලා ඇලෙපෝ කියන නගරේ, ඇත්තටම සිරියාවේ දෙවැනි ප්‍රධානතම නගරය හැටියට හැඳින්වෙන මේ ප්‍රදේශයේ මේ වෙනකොට 250,000 විතර පිරිසක් එතන කොටු වෙලා ඉන්නවා. ඔවුන්ට ආහාර ද්‍රව්‍ය, එතකොට බෙහෙත් හේත් වගේ දේවල් මාස ගානකින් ඔවුන්ට ලබා ගන්නට හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී මේ සටන් විරාමය පාවිච්චි කරලා එක්සත් ජාතීන්ගේ සංවිධානය උත්සාහ කරනවා ඒ ප්‍රදේශයට ඒ සහනාධාර යැවීමේ කටයුත්ත ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒක ගැන තමයි දැන් අවධානය යොමු වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ සටන් විරාමය ඇත්තටම ක්‍රියාත්මක වෙනවයි කියලා කිව්වට සහන සේවකයන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් වගේ දේවල් සැපයීම ඉෂ්ට කිරීම සඳහා යුද වැදිලා ඉන්න කොටස් වලින් සහතිකයක් ලැබිලා නැහැ. මේ සහන සේවකයන්ගේ ආරක්ෂාව සලසනවායි කියලා. ඉතින් ඒක දිහා තමයි මේ වෙනකොට ලෝක අවධානය යොමු වෙලා තියෙන්නේ. මොකද මේ ප්‍රදේශයේ ඉන්න පීඩාවට පත්වෙච්ච ජනතාවට ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙන්න බැරි තත්ත්වයක්, ඔවුන් ඇත්තරම මේ කොටු වෙලා ඉන්න තත්ත්වයක් තුළ තමයි මේ සටන් විරාමය ක්‍රියාත්මක කරලා තියෙන්නේ ඒ අයගේ ජීවිත බේරා ගැනීම සඳහා.
ඔව්, එතකොට දැන් ඇමරිකාව ප්‍රමුඛ යුද සංධානයත්, සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද්ගේ හමුදාවට සහයෝගී දක්වන රුසියාවත් මේ සම්බන්ධයෙන් කොයි වගේ ස්ථාවරයකද ඉන්නේ? යමල් ඔවුන් කැමති වෙලා තියෙන සටන් විරාමයට, නමුත් ඔවුන් දෙගොල්ලෝ අතර තියෙන එකඟතාව කොහොමද?
ඔව් දිල්දුෂි, අන්න ඒකම තමයි ප්‍රශ්නේ. මොකද මේ මෙතන ඇත්තටම දැන් සිරියාව සම්බන්ධයෙන් ඉතාමත්ම ව්‍යාකූල තත්ත්වයක් කියලා කියන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම මේ කලාපීය බලවතුනුත් මේක ඇත්තටම තමන්ගේ ප්‍රොක්සි යුද්ධයක් බවට පත් කරගෙන තියෙනවා. විශේෂයෙන්ම ඉරානයේ මෙතනට සම්බන්ධ වෙලා තියෙනවා. ඒතකොට සෞදි අරාබියේ සම්බන්ධකම් තියෙනවා. ඒ එක්කම තුර්කියේ හමුදා කොටස්, ඊළඟට කුර්දි ජාතිකයන්, මේ වාගේ නොයෙකුත් රටවල්, ඒ අසල්වාසී රටවල් නොයෙකුත් දෙනා තමන්ගේ බල පරාක්‍රමයන් උරගා බැලීමේ කටයුත්ත සිරියාවේ භූමියේදී සිද්ධ කෙරෙනවා. ඉතින් මෙතන මේ සටන් විරාමය සම්බන්ධයෙන් ඇමරිකාවයි රුසියාවයි එකඟතාවයක් තිබුණට මෙතන IS සංවිධානයට විරුද්ධව ඒ කරන සටන් නවත්වන්නේ නැහැයි කියන එක දෙපාර්ශ්වයේම සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මෙතන මේ අවස්ථාවේදී මේ කලාපීය බලවතුන්ගෙන් ඉල්ලලා තියෙන්නේ සටන් විරාමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ඒ තමන්ගේ තියෙන උපරිම රාජතාන්ත්‍රික මැදිහත් වීම කරන්නටයි කියලා. මොකද මේ සටන් විරාමයේ දෙපාර්ශ්වයක් අතර තිබුණට කැරලිකාරයන් පමණක් නෙමෙයි අනෙකුත් රටවල කොටසුත් මේ සංකීර්ණ සිරියාවේ ප්‍රශ්නයට දැන් මැදිහත් වෙලා තියෙනවා. ඒ නිසා සටන් විරාමය 100% ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙලා
තියෙනවා. ඊළඟට දැන් ගිය ඉරිදා පිළිබඳව සමස්ත ලෝකයේම අවධානයක් තිබුණා. ඒ පිළිබඳව වන කතාවක් තමයි මීළඟට විමසා බලන්න සූදානමින් සිටින්නේ. ඇමරිකාවට එල්ල වුණු ඒ ත්‍රස්ත ප්‍රහාරය, අල්කයිඩා සංවිධානය විසින් මීට වසර 15කට කලින් එල්ල වුණු ඒ ත්‍රස්ත ප්‍රහාරය දැන් අපි කොයි කවුරුත් හඳුන්වන්නේ 9/11 කියන කෙටි නාමයෙන්. මේකේ 15 අනුස්මරණයේ දීලා තිබුණා මේ පහුගිය ඉරිදාට සමස්ත ලෝකයේම ටිකක් ත්‍රස්ත තර්ජන පිළිබඳව වැඩිපුර අවධානයෙන් හිටියා. මොකද මේ සැමරුම වෙනුවෙන් ලෝකයේ පුරා ඇතැම් ප්‍රදේශවල යම් කිසි වූ ත්‍රස්ත ක්‍රියාකාරීත්වයන් ඇතිවන්නට ඉඩකඩක් තියෙනවා කියන යම් කිසි වූ මතයක් නිසා ඔස්ට්‍රේලියාවේ සිටින අපිත් හොඳට මතකයි රජයේ විශේෂ අවධානයක් යොමු කළ ආරක්ෂාව තර කළ තිබුණා. කිසියම් වූ අභ්‍යන්තරික ත්‍රස්ත ක්‍රියාවක් සිදුවන්නට ඉඩකඩක් තියෙනවාද කියන සැකයකුත් එක්ක. කොහොම හරි මේ 9/11 සැමරුමට සහභාගී වෙලා හිටිය ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් කතාව වෙන පැත්තකට හැරුණා. ත්‍රස්ත ප්‍රහාරයේ සැමරුමට අමතරව ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව යම් කිසි වූ විශාල අවධානයක් යොමු වුණා මේ 9/11 සැමරුමත් එක්ක. මොකද මේ සැමරුමට සහභාගී වෙලා හිටිය ඇය හදිසියේම අසනීප වීම නිසා. අමල්, දැන් මේ වෙනකොට අපිට ලෝකයේ කතාබහ වෙනවා ඇහෙන්නේ ජනාධිපතිවරිය වෙන්න ඉන්න ඇගේ සෞඛ්‍ය තත්ත්වය ඇත්තටම සතුටුදායක මට්ටමකද තියෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් විශාල අවධානයක් මේකට යොමු වෙලා තියෙනවා. මොකක්ද මේකේ දැන් මේ වෙනකොට තියෙන කතාබහ?
තිරුක්ෂි, අය මේ අවස්ථාවේ ඒ 9/11 සම්බරණ ඒ ස්ථානයේ ඉඳලා එකපාරටම ඇයට කලන්ත ගතියක් වගේ, එහෙම නැත්නම් රස්නේ වැඩි කියන අදහසක් අනුව තමයි ඇය එම භූමියෙන් ඉවත් වුනේ. ඒ අවස්ථාවේදී වීඩියෝ පට වල දැర్శණේ වුණා ඇය ඇත්තටම දෙපා වාරු නැතුව ඇයගේ මෝටර් රථයට ඔසවලා දාගන්න එක. ඉතින් ඒකත් එක්ක තමයි ඇයගේ මේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කතාබහ උත්සන්න වුණේ. ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිසි තොරතුරු කලට වේලාවට ඒ අවශ්‍ය විදිහට ලබා නොදීමත් ඒවා ඇත්තටම ජනතාවගෙන් වසන් කිරීමට උත්සාහ කළා කියන චෝදනාව තමයි ඇයටත් ඇයගේ මේ ඡන්ද ප්‍රතර ප්‍රචාරක කටයුතු කරන පුද්ගලයන්ටත් එල්ලවලා තියෙන්නේ. ඒ අනුව තමයි ඇමරිකාවේ ජනාධිපතිවරණයේ මේ අපේක්ෂකයන් ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නා පිළිබඳවම ටෙඩ් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට අවධානය යොමුලා තියෙන්නේ. මේක තමයි දිලුක්ෂි ඇමරිකානු ඉතිහාසයේ වයස වැඩිම අපේක්ෂකයන් දෙදෙනෙක් ඉදිරිපත් වෙලා තියෙන ඡන්දය හැටියට හඳුන්වන්න පුළුවන්. හිලරි ක්ලින්ටන් අවුරුදු 68කුත් ඩොනල්ඩ් ට්‍රම්ප් අවුරුදු 69කුත් මේ දෙන්නා අතර අවුරුද්දක විතර වෙනස තියෙන්නේ. දෙන්නම 70ට ආසන්නයි. ඉතින් ඒ නිසාවෙන්ම තමයි රටේ ප්‍රධාන පුද්ගලයාට ඒ ශාරීරික ශක්තිය තියෙනවද, ඒ මානසික තත්ත්වය කොහොමද කියන කාරණාව තමයි දැන් අලුතෙන් මේ අවධානය යොමුලා තියෙන්නේ. ඒකම මේ සති අන්තයේ වෙනකොට හිලරි ක්ලින්ටන් උත් නැවතත් ඒ ඡන්ද ප්‍රචාරක කටයුතු වලට යොමු වෙයි කියලා ඇයගේ පාර්ශවයෙන් ප්‍රකාශ වෙලා තියෙනවා. ඇය කියා සිටින ඇයට නියුමෝනියාව රෝගෙන් පෙළුණා. නමුත් දින 3ක් විතර විවේක ගත්තට පස්සේ නැවතත් ඇයට සාමාන්‍ය කටයුතු කරන්නට පුළුවන් කියලා.
දැන් ඒ අතරතුරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයකුත් කළා තියෙනවා නේද, මාත් කැමතියි මගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න කියලා.
ඔව්, ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් මේක පාවිච්චි කරනවා මාධ්‍ය තුලින් ඔහුගේ ප්‍රචාරක කටයුත්තක් හැටියට. මොකද ඔහු ඇමරිකාවේ ඒ රූපවාහිනී නාලිකාවක වෛද්‍යවරයෙක් සමග කරපු සම්මුඛ පරීක්ෂණයකදී මුලින්ම තමන්ගේ වෛද්‍ය වාර්තාව එළිදක්වන්න අසතුටු වෙලා, නමුත් පසුව ප්‍රේක්ෂකයන් ඉල්ලීමක් තියෙනවා නම් ඒ ගැන මම මගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඒ වார்த்தාව ලබා දෙන්නම් කියලා තමන්ගේ කෝට් සාක්කුවට අත දාලා ඒක එළියට අරගෙන ඒක පෙන්නලා තියෙනවා. එසේ කළත් ඒ වார்த்தාවත් සම්පූර්ණ එකක් නෙවෙයි කියන එක තමයි ඇමරිකාවේ ජනමාධ්‍ය වාර්තා කරන්නේ. මේකේ ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මේ දෙපළගෙම වයස නිසා. මේට කලින් මැතිවරණ වලට ඉදිරිපත් වෙච්ච ප්‍රධාන අපේක්ෂකයන් සංසන්දනය කරපුවාම ඒ තරම් වයස්ගත පුද්ගලයන් නොවිච්ච නිසා. ඊට අමතරව දිරක්ෂපට මතක ඇති ඔබාමා ජනාධිපතිවරයාගේ පළවෙනි දූර කාලයේදී හිලරි ක්ලින්ටන් රාජලේකම් හැටියට ඉන්න අවස්ථාවේදී ඇය ඇත්තටම ඒ තනතුරෙන් ඉවත් වුණා සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවයි කියලා. ඉතින් එවැනි වටපිටාවක තමයි නැවතත් මේ විදිහට ඇයව හදිසියෙම ප්‍රතිකාර සඳහා ගෙන යන්නට සිද්ධ වෙන්නේ.
ඇමරිකානු ජනාධිපතිවරණයේ සුළු තැන් පවා සමස්ත ලෝකයාගේම අවධානයට ලක් වෙලා තියෙන කාලවකවානුවක් මේක. මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙන්නේ ඔය සෞඛ්‍ය සම්බන්ධ කතාව. ලබන සතිය වෙනකොට තවත් අලුත් පුවතක් අපිට ඇවේ. ඔබට මතකද චිල්කොට් වාර්තාව? චිල්කොට් වාර්තාව පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා බහ කළා මීට මාස ගානකට කලින්. චිල්කොට් කියන පුද්ගලයා විසින් ඉදිරිපත් කරපු වාර්තාවින් තමයි මේකට චිල්කොට් වාර්තාව කිව්වේ. මේ චිල්කොට් වාර්තාව හරහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු වන ටෝනි බ්ලයාට දැඩි දෝෂාරෝපණයක් එල්ල වුණා. ඔහුගේ අත්නෝමිතික ක්‍රියාකලාපයන් හරහා සදාම් හුසේන් අත්අඩංගුවට ගන්නට ඔහු ඍජුවම සම්බන්ධතාවක් දැක්වුවා කියලා. මොකද ඉරාකයේ සදාම් හුසේන් හොරෙන් න්‍යෂ්ටිකාවේ නිෂ්පාදනය කරනවා කියන කාරණාව මත තමයි චෝදනා ගොනු කළා ඔහු අත්අඩංගුවට ගත්තේ. නමුත් අවසාන වශයෙන් මේ චිල්කොට් වාර්තාවෙන් හෙළිදරව් කළා ඔප්පු කළ නොහැකි නිශ්චිත සාක්ෂි රහිතව තමයි සදාම් හුසේන්ට මේ චෝදනා ගොනු කළා ඔහු අත්අඩංගුවට ගත්තේ කියලා. දැන් හිටපු අගමැති ටෝනි බ්ලයාර්ට චෝදනාවක් එල්ලවන අතරතුරේදී මෑතකදී අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අසුණු හිටපු අගමැති ඩේවිඩ් කැමරන්ටත් තවත් චෝදනාවක් එල්ලවෙනවා. ඒකත් අලුත් වාර්තාවක් හරහා. ඒක නම් හැබැයි ලිබියාව සම්බන්ධව, ලිබියාවේ හිටපු නායක මොහොමඩ් ගඩාෆි සම්බන්ධව. මේ කතාවත් උණුසුම් ප්‍රවෘත්තියක් අමල්. අපි කැමති මේ ඩේවිඩ් කැමරන්ට මේ වෙනකොට මේ ගඩාෆි සම්බන්ධ වෙල්ල වෙලා තියෙන මේ චෝදනාව මේ වார்த்தාවෙන් කොහොමද කරුණු ගෙනහැර පාලා තියෙන්නේ කියලා දැනගන්න.
ඔව් දිලෘක්ෂි, අර අපි ඔබ මුලින් කිව්වා වගේම අර චිල්කොට් වார்த்தාව, එහෙම නැත්නම් ඉරාකයේ යුද්ධයේදී බ්‍රිතාන්‍ය කටයුතු කරපු ආකාරය පිළිබඳ ඒ සම්පූර්ණ වார்த்தාව මේ අවුරුද්දේ මැද ජූලි මාසයේ වෙනකොට ඒක එළිදක්වලා, ඒකේ බොහොම තදින්ම ටෝනි බ්ලයාට විරුද්ධව ටෝනි බ්ලයා ඒ නිසි පියවර ගත්තේ නැහැයි කියන කාරණාව ප්‍රසිද්ධියට පත් කළා තියුණා. ඒ විදිහම වார்த்தාවක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ ඒ කොමිටුව විසින් එළිදැක්වුවා මේ සතියේදී. ඒ වාර්තාවේ සඳහන් වෙන්නේ ලිබියාව සම්බන්ධයෙන් ඩේවිඩ් කැමරන් තමන් ගත්ත ක්‍රියාමාර්ගයන් පදනම් කරගත්තේ බොරු සාක්ෂි එහෙම නැත්නම් තමන්ගේ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා නිර්මාණය කරපු කරුණු භාවිතා කරමින් තමයි බ්‍රිතාන්‍ය ලිබියාවට විරුද්ධව විශේෂයෙන්ම ගඩාෆිට විරුද්ධව යුද්ධය ආරම්භ කළේ කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආවරණය එහෙම නැත්නම් අනුමැතියක් මේ සඳහා නාමිකව ලබා ගත්තට ඇත්ත වශයෙන්ම බ්‍රිතාන්‍ය ලිබියාවට විරුද්ධව මේ විදිහට යුද වැදෙන්න කිසිම සාධාරණ හේතුවක් තිබුණේ නැහැ. එපමණක් නෙමෙයි ඩේවිඩ් කැමරන් අර ටෝනි බ්ලෙයර් වගේම රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ඒ දේශපාලන ක්‍රමයකට මේ ප්‍රශ්න විසඳා ගන්න තිබිච්ච ඒ අවස්ථාව ගැන කිසි දෙයක් සලකන්නේ නැතිව අත්නොමතිකව කටයුතු කළා කියන එක ඉතාමත්ම දරුණු විදිහට ඔහු විවේචන ලක් වෙන වාර්තාවක් හැටියට මේක දක්වන්න පුළුවන්.
අමල් මේ කවුද මේ වාර්තාව එළි දක්වලා තියෙන්නේ?
මේ වාර්තාව ඇත්තටම බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කොමිටිය ෆොරින් රිලේෂන්ස් කමිටි එක තමයි මේක එළි දක්වලා තියෙන්නේ. ඔවුන් ඇත්තට මේ වාර්තාවට පාදක කරගෙන තියෙන්නේ ඒ එවකට මේ ප්‍රශ්නයට ඍජුවම සහ වක්‍රව මුහුණ දුන්නු රාජ්‍ය නිලධාරීන් ඒ වගේම තානාපති අංශ හමුදා නිලධාරීන් ඒ සියලු දෙනාගේම සාක්ෂි පරිශීලනය කරලා තමයි මේ වගේ නිගමනයකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඩේවිඩ් කැමරන්ට ඉතාමත්ම අවාසිදායක තත්වයක්. නමුත් මේ වාර්තාව එළි දක්වන දින කීපයකට කලින් ඩේවිඩ් කැමරන් දේශපාලනයෙන් සමුගත්තා. අපි දන්නවා ඔහු මහමැතිවරණයේ ඉහළින් ජයග්‍රහණය කරා. නමුත් මේ බ්‍රෙක්සිට් ප්‍රශ්නයේදී ජනමත විචාරණේ පරාද වීමත් සමග ඔහු අගමැති ධූරයෙන් අයින් වුණා. නමුත් පසුපෙළ මන්ත්‍රීවරයෙක් හැටියට හිටියා. නමුත් ඔහුට විරුද්ධව නොයෙකුත් චෝදනා එල්ල කරන මේ වාර්තාව එන්න දින කීපයකට කලින් ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙනුත් සමුගත්ත දේශපාලනයෙන් සමුගන්නවයි කියලා. ඉතින් සමහර විට ඔහුට අවබෝධයක් තියෙනට ඇති ඔහු සම්බන්ධයෙන් මේ විදිහට ප්‍රබල චෝදනා එල්ලවන වටපිටාවක් තුළ පාර්ලිමේන්තුවේ හිටියොත් ඒවටත් උත්තර දෙන්න වෙන නිසා ඔහු ඇත්තටම සම්පූර්ණයෙන්ම දේශපාලනයෙනුත් සමුගත්තා.
දැන් මේට මාස ගානකට කලින් මියන්මාරයේ සිදුවන දේශපාලනික වෙනස පිළිබඳව අපිට ටිකක් අවධානය යොමු කරන්න වෙනවා මීළඟ කතාබහත් එක්ක. ඔබට මතක ඇති අපි මේ ලෝවටා විශේෂාංගයෙන් දීර්ඝ වශයෙන් කතාබහ කළා. දීර්ඝ කාලයක් සිරාඩස්සියේ හිටපු අවුන් සාන් සූචි නැවත වතාවක් බලයට පැමිණුණා පසුගිය මැතිවරණයේදී. නමුත් ඒ ඇයට රටේ නායකත්වයේ බාර ගන්නට බැරි දුෂ්කරතා සහ බාධක තිබුණා. ඒ පිළිබඳවත් අපි කතාබහ කළා. NLD පක්ෂයෙන් නැෂනල් ලීග් ඔෆ් ඩෙමොක්‍රසි කියන පක්ෂයෙන් තමයි ඉල්ලලා ජයග්‍රහණය ලැබුවේ. ඔබට මතක ඇති අපි එහෙදි සඳහන් කළා ඇය රටේ නීතියට අනුව විදේශික පුද්ගලයෙක් සමග විවාහ වෙලා හිටිය නිසා ඇයට මේ රටේ නායකත්වය බාරගන්න බැරි වුණේ කතන්දරයත් ඔබට මතක ඇති. ඒත් එක්කම අපි සඳහන් කළා ඔබට මතකයි ඇයට මේ නායකත්වය දරන්නට බැරි නිසා ඇයගේ සමීපතමයෙකුට ඇය මේ නායකත්වය බාර දීලා ඇය පසුපසින් සිට රට මෙහෙවන තත්වයකට තමයි ඒ වෙනකොට පත් වෙලා තිබුණේ කියලා. දැන් නමුත් අපිට වාර්තා වෙනවාමල් මේ සතිය වෙද්දි ඇය ඇමරිකාවට හැම ගිහිල්ලා දවර මන්දිරයට ගිහිල්ලා බැරක් ඔබාමා එහෙම හමු වෙලා යම් යම් රාජතාන්ත්‍රික සාකච්ඡා පවත්වලා තිබුණා. මා කැමති මේ දවල මන්දිරයේදී සිදුණු සාකච්ඡා හරහා එළියට ආපු කරුණුත් මියන්මාරයාගේ නායකත්වය සම්බන්ධව මේ වෙනකොට තියෙන තත්ත්වයත් පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු දැනගන්න.
දෙලක්ෂි මේක විශේෂ හමුවක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මොකද ඔබාමා ජනාධිපතිවරයා තමන්ගේ දුරකාලය අවසන් කරන්නට කලින් අමුත්තෙක් හැටියට දවල මන්දිරයට ආරාධනා කරන අන් සන් සූකිට ඇමරිකාව ප්‍රකාශයට පත් කරනවා දැනට මියන්මාරයට විරුද්ධව පනවලා තියෙන ඒ ආර්ථික සම්බාධක ඉතාමත්ම ඉක්මනින් ලිහිල් කරන්නටත් කටයුතු කරනවායි කියලා. මියන්මාරයේ නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙනවත් එක්කම ඇමරිකාව ප්‍රමුඛ අනිකුත් බටහිර බලවතුන් මියන්මාරයේ පාලක පක්ෂයට ඒ දැඩි සහාය දක්වන එකේ සංකේතයක් හැටියට මේක අපිට හඳුන්වන්න පුළුවන්. දවල මන්දිරයට ඇයව කැඳවාගෙන ඉහළම රාජතාන්ත්‍රික මට්ටමින් ඇයව පිළිගැනීම ඇත්තටම රටේ ජනාධිපතිනිය හෝ අගමැතිනිය හැටියට ඇයට එවැනි තනතුරක් නැති වුණත් ඇයව මේ විදිහට ඉහළම රාජතාන්ත්‍රික මට්ටමින් පිළිගැනීම ඇමරිකාව ප්‍රබල පණිවිඩයක් මේ කලාපයට ලබා දීලා තියෙනවා. මියන්මාරයත් සමග ඔවුන් ඒ තියෙන සම්බන්ධකම් උත්සන්න කරනවා කියලා අපි දැක්ක පහුගිය කාලේ ඔබාමා ජනාධිපතිවරයා මියන්මාරයට ගමන් කරා. ඉතින් ඒකෙම තව පියවරක් හැටියට අපි තමයි අපි දකින්නේ ඇමරිකාව මේ විදිහට ඇයව පිළිගැනීම. නමුත් තවමත් ඇමරිකාව මියන්මාරයේ හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් පනවා ඇති ඒ ආර්ථික සම්බාධක ඉවත් වෙනවද කියලා කියනට අමාරුයි. ඒව සමහර විට තවදුරටත් පවත්වාගෙන යයි කියන ඒ බලාපොරොත්තු තියෙනවා. නමුත් සමස්තයක් හැටියට රටට පනවල තියෙන ඒ සම්බාධක විශේෂයෙන් වෙළඳ සම්බාධක මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ඉවත් වීමේ හැකියාවත් නිරූපණය වෙනවා මේ සංචාරයත් එක්කලා.
හොඳයි අමල්, සුපුරුදු ලෙසින් ස්තුතිය පළ කරමින් ඔබට ආයුබෝවන් කියලා සමුදෙනවා ලබන සතියේ සිකුරාදා හමු වෙනකන්. බොහොම ස්තුතියි අමල්, ආයුබෝවන්.